ගුරු කෙතර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවී මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු කිදර
ඌවේ ගුරු ගෙදර
ආදරණීය දුවේ පුතේ, අද ඌවේ ගුරු කිදරින් ශිෂ්‍යත්ව පාඩමින් ඔබ හමුවන්නේ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය අනුෂ්ක නුවන්ප්‍රිය ගමගේ ගුරුතුමන් සමග බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආචාර්යනි චන්ද්‍රිකා අමරතුංග ගුරුතුමිය. අපි ශිෂ්‍යත්ව පාඩම සමග රැඳෙමු.
පුතා මෙහෙ එන්න, කැමති දම් මට උදව්වක් කරන්න?
ඔව් මම කැමති.
හරි, එහෙනම් මෙන්න මේ රුපියල් 100ක් අරගෙන කඩේට ගිහින් මුදලාලි මාමගෙන් සබන් කෑල්ලක් ඉල්ලගෙන ඒකට සල්ලිත් ගෙවලා ඉතුරු සල්ලි තරගෙන පරිස්සමට එන්න පුළුවන්ද?
අපොයි මට පුළුවන්. දුවලා යන්න ඕනේ කඩේට. මුදලාලි මාමේ, මම සබන් කෑල්ලක් ගෙනියන්නේ කඩේට ආවේ. මට දෙන්නකෝ ප්‍රතිශෝධන සබන් කැටයක්. ආ මෙන්න පුතා. කීයද මාමේ මේකට? රුපියල් 45යි පුතේ. ආ මෙන්න සල්ලි. එතකොට මට රුපියල් 55ක් ඉතුරු දෙන්න ඕනේ නේද මාමේ? ෂා, හොඳ පුතා. පුතා හොඳට මුදල් ගනුදෙනු ගැන දන්නවනේ.
හොඳයි. අපේ දුල පුතාලා ඒ කතාබහට සවන් දුන්නානේ. අපේ එදිනෙදා ජීවිතයේදී නැතුවම බැරි දෙයක් ගැන තමයි එතන කතා වුනේ. ඒ තමයි මුදල් ගනුදෙනු. දැන් එහෙනම් පොතක් පෑනක් එහෙම අරගෙන ලෑස්ති වෙන්නකෝ. අපි මුදල් ගනුදෙනු සඳහා කාසි හා නෝට්ටු භාවිත කරනවා. ඉතින් අද අපි කතා කරන්නේ මෙන්න මේ මුදල් ගනුදෙනු සම්බන්ධව තමයි. අපේ පොඩොත් ඌව ගුරු ගෙදර පැත්තට ඇවිත් මුදල් ගනුදෙනු පාඩමත් එක්ක එකතු වෙන්න ඕනි.
අපි අද මුලින්ම කතා කරන්නේ භාවිතයේ පවතින කාසි ගැන. එහෙනම් බලමු වටිනාකම අඩුම කාසි ඉඳලා වටිනාකම වැඩිම කාසි වෙනකන් තියෙන කාසි වර්ග මොනවද කියලා. දුවි පුතේ, ඔබ දන්නවා 125 කාසිය ඔබට ලැබෙනවා චූටි කාසියක්. ඊළඟට 150. එතකොට අපි වර්තමාන භාවිතයේදී 7 කාසි දෙකක් පමණයි භාවිතා කරන්නේ. ඊළඟට අපි භාවිත කරනවා රුපියල් කාසි. රුපියල් කාසි අපිට හම්බ වෙනවා රුපියල්, රුපියල් 2, රුපියල් 5, රුපියල් 10 කියන කාසි. එවිට දැන් ඔන්න ඔබට අදහසක් ගන්න පුළුවන් වර්තමානයේදී අපි කාසි වර්ග 6ක් භාවිත කරනවා. කාසි වර්ග 6ෙන් 2ක් 7 කාසි, ඉතුරු 4 රුපියල් කාසි. ඊළඟට තව ඔබට කියව යුතු දෙයක් තියෙනවා. කාසියක් ගත්තම කාසියක් හඳුනාගන්නේ කොහොමද? කාසියක දෙපැත්තක් තියෙනවා. අපි ඒ දෙපැත්ත ගැන හඳුන්වනවා සිරස සහ අගය කියලා. අගය කියන පැත්ත මතක තියාගන්න පහසුයි ඔබට. කොහොමද ඔබ මතක තියාගන්නේ? වටිනාකම ලියලා තියෙනවා රුපියල, රුපියල් 2, රුපියල් 5, 125, 150 වගේ මේ අගය ඉලක්කමින් හෝ අක්ෂර වලින් සඳහන් කරලා තියෙනවා මේ අගය කියන පැත්තේ. එතකොට සිරස කියන පැත්ත, මේ සිරස කියන පැත්තේ බොහෝ විට අපි දකින්නේ රාජ්‍ය ලාංඡනය, ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය. එවිට සමහර අවස්ථාවල ඔබ දැකලා ඇති දුවේ පුතේ, රාජ්‍ය ලාංඡනයට අමතරව විශේෂ අවස්ථා, විශේෂ කාරණා සඳහන් කරලා තියෙනවා. ඔබට මතකයි නම් 1996 කියන අවුරුද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරනවා. එවිට ඒ වකවානුවේදී මේ මහ බැංකුව විසින් නිකුත් කරපු 5 කාසිවල රාජ්‍ය ලාංඡනය වෙනුවට මේ සිරස පැත්තේ ඒ ලෝක කුසලානය සම්බන්ධ දර්ශනයක් තමයි අපි දැක්කේ කාසියේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපි දකිනවා ගුවන් හමුදාවට 60 සංවත්සරය වගේ සංවත්සරයක් අවස්ථාවේදී ගුවන් හමුදාවේ යම් යම් ලාංඡන කීපයක් එහි මුද්‍රණය කරලා තිබුණා. ඒ වගේම තවත් අවස්ථාවක 10 කාසි මුද්‍රණය කරලා තිබුණා. කාසි වර්ග 25ක් තිබුණා. ඒ කාසි වර්ග 25 වෙන් කරලා තිබුණා දිස්ත්‍රික්ක 25 සුවිශේෂී ලක්ෂණත් එක්ක. ඉතින් ඌව පළාත් කාසිය ගැන කතා කළොත් අපි දැක්කා මේ කතරගම කිරිවිහෙර සම්බන්ධ යම් දර්ශනයක් තමයි එහි එක පැත්තක සඳහන් කරලා තිබුණේ. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික් කාසිය ගත්තොත් සමනල කන්ද සහ මැනින්ගල් කීපයක්. මාතරේ කාසිය ගත්තොත් සීගිරිය. ඉතින් ඔය විදිහට ඒ පළාතට සුවිශේෂී ලක්ෂණ සිරස පැත්තේ සඳහන් කරලා තිබුණා. තවදයක් ඔබට කියන්න ඕන, සිරස කියලා නම හැදුනේ කොහොමද? දැන් අඩේ කියන එක අපි හැමෝම දන්නවා. මේ පාඩමට අමතරව පරිබාහිරව ඔබේ දැනුම වර්ධනය වෙන්න ඕනේ කාරණාවක් මම කියන්න යන්නේ. කොහොමද සිරස කියන අගේ මේ සිරසයි සහ අගේ ලැබුණේ? අගේ අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන් වටිනාකම සඳහන් කරලා තියෙන නිසා. එහෙනම් සිරස ඔබ දන්නවා අපේ රට බොහෝ කාලයක් පාලනය කළා ඉංග්‍රීසි ජාතිකයින්. ඉංග්‍රීසි ජාතිකයන්ගේ කාලේ තමයි මේ කාසි භාවිතය බහුලව සිදු වුණේ අපේ රටේ. එතකොට අපි දැක්ක මේ කාසිවල එක පැත්තක රජිනග හෝ ඒ කාලයේ එංගලන්තයේ පාලනය කරපු රජතුමාගේ හිසේ රූපයක් තමයි මේ කාසියක සඳහන් කරලා තිබුණේ. එතකොට කාසිවල රජිනගේ හිසේ රූපයක් හෝ රජතුමාගේ හිසේ රූපයක් තිබුණ නිසා ඉංග්‍රීසියෙන් ඔකට හෙඩ් කියලා ඒගොල්ලෝ කියන්න පටන් ගත්තා. ඉතින් හෙඩ් කියන එක අපි ඔළුව කියන එක, ඔළුව කියන වචනේ නොකියා සිරස කියලා ඒ වචනේ අපි භාවිතයට ආවා. ඒකයි සිරස සහ අගය කියලා කියන්නේ. තාම වුණත් ඔබ දකිනවා ඔය ක්‍රීඩා තරඟවලදී කාසිය වාසී උරගා බලනකොට නේද, ඔය හෙඩ්ද ටේල්ද කියලා අහනවා ඉංග්‍රීසි භාෂාවෙන්, සිරසද අගයද කියලා අහනවා. ඉනනතුරුව
දැන් අපි මේ කාසි එක එක ගැන වෙනම තොරතුරු කතා කරමු. 725 කාසිය. ඔගොල්ලෝ දැකලා ඇති 725 කාසිය ප්‍රමාණයෙන් ඉතා කුඩායි. ඉදිරිපස ඉලක්ක මෙනුයි, අකුරුනුයි වටිනාකම සටහන් වෙලා තියෙනවා. පිටුපස තියෙනවා රාජ්‍ය ලාංඡනය. මේ කාසිය මොන පාටද? 725 කාසිය රිදී පාටයි. ඊළඟට අපි කතා කරන්නේ 750 කාසිය ගැන. 750 කාසිය 725 කාසියට වඩා ටිකක් විශාලයි. මේ කාසියෙත් ඉලක්කමින් සහ අකුරින් වටිනාකම සටහන් වෙලා තියෙනවා ඉදිරිපස. ඒකෙත් පිටුපස තියෙනවා රාජ්‍ය ලාංඡනය. මේ කාසියත් රිදී පාටින් අපිට දකින්න පුළුවන්. රුපියල ගැන කතා කරමුකෝ. වර්තමානයේ රුපියලේ කාසි වර්ග දෙකකින් අපිට දකින්න පුළුවන්. එකක් රිදී පාටයි, අනෙක තඹ පාටයි. මේ තඹ පාට කාසිය රිදී පාට කාසියට වඩා කුඩායි. රුපියලේ කාසියේ විශේෂත්වය තමයි දරුවනේ වටිනාකම අකුරින් තියෙන්නේ.
ඒ වගේම රුපියල් දෙකේ කාසිය අපි කොහොමද හඳුනාගන්නේ? රුපියල් දෙකේ කාසිය වෘත්තාකාරයි. ප්‍රමාණ දෙකකින් රුපියල් දෙකේ කාසිය දකින්න පුළුවන්. අලුතින්ම මහබැංකුව විසින් නිකුත් කරන රුපියල් දෙකේ කාසිය තරමක් කුඩා කාසියක්. නමුත් අපි වැඩිපුර බහුල ලෙස භාවිත කරන රුපියල් දෙකේ කාසිය තරමක් දැන් අපි දකින වර්තමානයේ වෙළඳ පොළවේ තියෙන ගණුදෙනු සඳහා භාවිත කරන කාසියට වඩා තරමක් විශාලයි. ඒ වගේම රිදී පැහැති. රුපියල් දෙකේ කාසිය ගැන කතා කරාට පස්සේ රුපියල් පහේ කාසිය ගැන අපි කතා කරමු. ඔබ දකින වෙති පහේ කාසිය තමයි අපි මේ භාවිත කරන කාසිය අතරින් මේ දක්වා කතා කරපු කාසිය අතරින් බරින් වැඩිම කාසිය. ඒ වගේම බරින් වැඩි කාසිය තඹ පාටයි. දැන් අලුතින් නිකුත් කරපු කාසි තියෙනවා මහබැංකුව විසින්. ඒක රිදී පැහැති, ඒ වගේම සැහැල්ලුයි. එතකොට අපි කතා කරා මුල්ම අවස්ථාවේ ගණදිනු සඳහා භාවිත කරන රුපියල් 10 කාසිය තමයි වටිනාකම වැඩිම කාසිය කියලා ගණදිනු සඳහා භාවිත කරන කාසි වර්ග අතරින්. එතකොට 10 කාසි වර්ග කීපයක් දකින්න පුළුවන්. ඔබ දකිනවා ඇති තරමක් පැරණි කාසියක් තිබෙනවා. ලෝහ වර්ග දෙකකින් තමයි මේ කාසිය නිර්මාණය කරලා තියෙන්නේ. දළදා මාලිගාවේ රූපයක් තමයි එහි සිරස පැත්තේ දකින්න ලැබෙන්නේ. ඒ වගේම වර්තමානයේදී අපි දකිනවා අලුතින් මහබැංකුවෙන් නිකුත් කරපු ශ්‍රී ලංකා මහබැංකුවෙන් නිකුත් කරපු 10 කාසියකුත්. ඉතින් මේ වර්තමාන ඒ වැඩිපුර භාවිතයේ පවතින කාසි රිදී පැහැයෙන් යුක්තයි.
මෙන්න මේ විදිහට අපි දැනට භාවිත කරන කාසි හඳුනා ගන්න පුළුවන්. අපේ පොඩ්ඩ ළඟත් කාසි ගොඩක් එකතු කරපු කැටයක් එහෙමත් තියෙනව නේද? ඉතුරු කරන පුරුද්ද බොහොම හොඳ පුරුද්දක්නේ. අපි මෙන්න මේ ඉල්ලීමක් කරනවා දූල පුතාලගෙන්. පුතාලා ගාවට එන කාසි, එහෙම නැත්නම් ගෙදර වැඩිහිටියෝ අම්මා තාත්තා දෙන කාසි නිකරුණේ නාස්ති කරලා කඩේට ගිහිල්ලා කඩචෝරු කන්න පුරුදු වෙලා ඉන්නව නේද? ඒකනම් බොහොම නරක පුරුද්දක්. ඉතින් මතක තියාගන්න දරුවනේ, ඉතුරු කරන පුරුද්ද මේ හැම රසයටම වඩා වටිනවා. ඕගොල්ලොත් කාසි කැටයක් එකතු කරන්න පුරුදු වෙන්න.
ඒ වගේම දුවේ පුතේ, සමහරට ඔබේ ගෙදර ඔබේ අම්මලා තාත්තලා ආච්චිමලා සීලා ගාව මේ අපි වර්තමාන කාලේ භාවිත නොකරන කාසි සහ නෝට්ටු වර්ග තියෙනවා වෙන්න පුළුවන්. ඔබ දැකලා තියෙනවා නේද? ඉතින් එතකොට අපි සමහර පාඩම් වලදී අපේ පුංචි පැටව පාසලට අරගෙන එනවා මේ කාසි. ඒක අහනවා, "ඇයි සර් මේව පාවිච්චි කරන්නේ නැත්තේ?" ඉතින් ඒකට ඔබට සරල උත්තරයක් මම දෙන්නම්. අතීතයේදී භාවිත කරපු මේ කාසි වර්ග, විශේෂයෙන්ම කාසි වර්ග දැන් අපි භාවිත කරන්නේ නැහැ. ඒ කියලා මම ඔබට පුංචි කතාවක් මගෙන් කියන්න. මේ මගේ ලොකු තාත්තා, දැන් එයා අවුරුදු 80ක විතර වයස්ගත පුද්ගලෙක්. ඉතින් මට ලොකු තාත්තා කියනවා, එතකොට මීට අවුරුදු 65කට විතර කලින් නේද? අවුරුදු 65කටත් විතර කලින් එයා ඉස්කෝලේ යන කාලේ ඉතින් ආච්චි අම්මා දෙනවලු අපේ ලොකු තාත්තගේ ආච්චි අම්මා එයාගේ අම්මා එතකොට මගේ ආච්චි අම්මා වෙන්නේ සත පහක් දෙනවලු පාසල් යන්න. ඉතින් නිවසේ සිට පාසලට යන්න බස් ගාස්තුව සතයකලු. පාසලට ගිහිල්ලා ඉතින් දැන් මේ 10 11 පන්තිවල ඉන්න සිසුවෙක් විදිහට ගෙදරින් කෑම ගෙනියන්න ඇහළු. ඉතින් කැන්ටින් එකෙන්ලු කන්නේ ආපන ශාලාවෙන්. එතකොට සාමාන්‍ය පුරුද්දක් විදිහට සත 10ක කෑම ටිකක් කනවා. සාමාන්‍ය සත 2ක කෑම කනවලු. දැන් සත 5ක් හම්බුණා. සතයක් වීදන් වුණා බස් ගාස්තුව ලෙස සත 2ක් වීදන් වුණා ආපන ශාලාවෙන් කෑම කන්න. තව සත 2ක් ඉතුරුයි. ආපහු ගෙදර යනකොට බස් ගාස්තුව එන්න සතයයි නා යන්නත් සතයයි. සත 5ක් අරගෙන ඇවිල්ලා බස් ගාස්තුව සඳහා සත 2ක් වීදන් කරලා ඊළඟට ආහාර පාන සඳහා සත 2ක් වීදන් කරලා ගෙදරට සතයකුත් ඉතුරුයි. ඉතින් කාලයත් එක්ක අපිට දැන් සත 5ක් අරගෙන කිසිම දෙයක් කරන්න විදිහක් නැහැ. ඇයි? කාලයට අනුව පුතේ භාණ්ඩවල මිල වැඩි වෙනවා. එතකොට ඒ භාණ්ඩ මිල දී ගැනීම සඳහා අපි භාවිතා කරන කාසි සහ නෝට්ටුවල අගයන් වැඩි වෙලා තියෙනවා. මම කුඩා කාලේ මට මතකයි අපි සත 10 සත 5 වගේ කාසි යම් යම් දේවල් වලට භාවිතා කළා මිල දී ගැනීම කරන්න. ඉතින් ඒ කාලේ භාවිතා කරපු සත 10 කාසි දැන් භාවිතා කරන්නේ නැහැ. මට මතකයක් එනවා අපි සෙරප්පු ජෝඩුවක් ගත්තොත් රුපියල් 39යි 790යි. එතකොට රුපියල් 39යි 790යි කියලා තමයි මේ මිල සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි රුපියල් 40ක මුදලක් දුන්නම 710ක් ඉතුරු සල්ලි දෙනවා. ඉතින් ඒ වගේ අපි භාවිතා කරා. එතකොට සමහර කාලවලදී භාවිතා කරපු නෝට්ටු සහ කාසි වර්ග දැන් භාවිතා කරන්නේ. ඔබට තව උදාහරණයක් මම කියන්නම්. ඔබ දැකලා තියෙන සමහරට රුපියල් 10 නෝට්ටු. හැබැයි මේ 10 නෝට්ටු ගණදිනු වලට භාවිතා කළාට අලුතින් මහ බැංකුව විසින් මුද්‍රණය කරන්නේ නැහැ. ඒ වෙනුවට 10 කාසි තමයි මේ අපිට නිකුත් කරලා තියෙන්නේ බැංකුව වලට එහෙම ගණදිනු සඳහා භාවිතා කරන්න කියලා.
සර් මටත් පුංචි දෙයක් මතක් වෙනවා. ඉස්සර මමත් රුපියලක් දීලා සීනි බෝල 4ක් ආපු කාලයක් තිබුණා. දැන් නම් ටොෆියක්වත් කන්න නැහැ නේද?
ඒක තමයි බලන්න පුතේ කාලානුරූපීව මුදලේ වටිනාකම වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ අඩු මුදලකින් කරගත හැකි කාර්යයන් ඒ කාලේ තිබුණට අතීතයේ තිබුණට දැන් බැරි වෙලා තියෙනවා. ඉතින් දැන් රස ටොපියක් කනනම් රුපියලක් බෑ. ඉතින් ටීචර් හරි වාසනාවන්තයි. ටීචර් හොඳටම නේද රසවත් දේවල් බොහොම අඩු මිලකට අරගෙන තිබෙනවා ටීචර්ගේ පුංචි කාලේ.
හොඳයි. දැන් අපි භාවිතයේ පවතින මුදල් නෝට්ටු ගැන කතා කරමු. නෝට්ටු ගැන කතා කරනකොට නෝට්ටුවල දකින්නට ලැබෙන පොදු ලක්ෂණ හා එක් එක් නෝට්ටුවලට ආවේණික ලක්ෂණ ගැනත් වෙන වෙනම දැනගන්න ඕනි. අපි මුලින්ම බලමු සෑම නෝට්ටුවකම දකින්න ලැබෙන පොදු ලක්ෂණ මොනවද කියලා.
නෝට්ටුවල දකින්න ලැබෙන පොදු ලක්ෂණ වලින් මට මුලින්ම මතක් වෙනවා දිය සලකුණ.
එතකොට ආරක්ෂක නූල?
ඒ වගේම මහ බැංකුව අධිපතිතුමාගේ අත්සනත් මේ මුදල් නෝට්ටුවල දක්නට ලැබෙනවා.
ඇයි මුදල් ඇමතිගේ අත්සන?
ඒ වගේම මුදල් නෝට්ටුවල හරි විශේෂතාවයක් තියෙනවා මේ නව මුදල් නෝට්ටුවල දෘශ්‍යාබාධිත පුද්ගලයෙ. ඒ කියන්නේ දැස් පෙනීමේ දෝෂ සහිත පුද්ගලයන් වෙනුවෙන් ඔබ දන්නවා වැරගැන් වූ කොන් තිබෙනවා. වැරගැන් වූ කොන් වලින් කෙරෙන්නේ මුදල් නෝට්ටුව ව්‍යාජ නෝට්ටුවක්ද නැත්නම් අව්‍යාජ නෝට්ටුවක්ද කියලා ස්පර්ශයෙන් හඳුනා ගැනීමට හැකිවීම. ඒ විතරක් නෙවෙයි දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට නෝට්ටුවේ වටිනාකම හඳුනා ගන්න අර උඩට ඉස්මතු කරපු තිත් තිබෙනවා. ඔබට මම තව චූටි පැහැදිලි කිරීමක් කළොත් රුපියල් 20 නෝට්ටුවේ එක තිතකුත් ඒ වගේම රුපියල් 50 නෝට්ටුවේ 32කුත් රුපියල් 100 නෝට්ටුවේ 33කුත් 500 නෝට්ටුවේ 34කුත් රුපියල් 5000 නෝට්ටුවේ 35කුත් 5000 නෝට්ටුවේ 36කුත් වන විදිහට අපි දකිනවා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට මුදල් නෝට්ටුව හඳුනා ගැනීමට තිත් යොදා තිබෙන ආකාරය.
ඒ වගේම තමයි වටිනාකම අකුරින් මුද්‍රිත අවස්ථා දෙකක් තියෙනවා.
වටිනාකම මුද්‍රණය කරලා තියෙනවා අවස්ථා පහකදී ඉලක්කමින්.
අනිත් එක තමයි මුද්‍රණය කළ දිනයක් සෑම මුදල් නෝට්ටුවකම දකින්න පුළුවන්.
ඒ විතරක් නෙවෙයි අපිට මුදල් නෝට්ටුවට හඳුනා ගැනීමේ අංකයක් තියෙනවා කියලා හොයාගන්න පුළුවන්. දැන් අපි භාවිතයේ පවතින මුදල් නෝට්ටුවල සුවිශේෂී ලක්ෂණ හඳුනා ගනිමු. ඔබ දන්නවා මුදල් නෝට්ටුවක් දැකපු පමණින් නේද මේ නෝට්ටුව රුපියල් 20 මේ නෝට්ටුව රුපියල් 100 මේ නෝට්ටුව රුපියල් 500 කියලා ඔබ හඳුනා ගන්නවා. ඒතර ඔබ දැකපු පමණින් හඳුනා ගන්නේ කොහොමද? දැන් ඔබට පුළුවන් අපි මේ අපේ සාකච්ඡාවට සවන් දෙන අතරතුර අපේ පුංචි දරුවන්ට ඔබටම පුළුවන් පිළිතුරක් දීගන්න. ඔබ කොහොමද හඳුනාගන්නේ? ඔබ දකිනකොටම මේ වර්ණයෙන් තමයි හඳුනාගන්නේ නේද? අපි දැන් කතා කරමු කොහොමද අපි මේ මුදල් නෝට්ටුවක් හඳුනාගන්නේ. ඔබට හැකියාව තිබෙනවා වර්ණය දිහා බලලා. අපි දන්නවා වර්ණය දුටු පමණින් ඔබ කියනවා ඔබ දක්ෂයි, ඔබ අවදියෙන් ඉන්නේ, ඔබ කල්පනා කරනවා. මොකද අපි දකිනවා ඔබේ ගණිතය පාඩම්වලදී, මුදල් පාඩමේදී, විශේෂයෙන් පාඩම අවසානයේදී එක් එක් වාරවලදී පොලක් පවත්වන්න ඔබට ඒ ක්‍රියාකාරකමක යෙදෙන අවස්ථාව තියෙනවා. ඒතර මුදල් ගනුදුනු කරනකොට ඔබ මුදල් ගනුදුනු කරද්දී නෝටු සහ කාසි වර්ග ගේනවා. ඒ නිසා ඔබ හොඳින් හඳුනනවා මේ වර්ණය අනුව නෝටු හඳුනා ගන්න. ඒ වගේම මේ මුදල් නෝට්ටුවක කාසියක දෙපැත්ත වගේම ඉදිරිපස සහ පිටුපස කියලා අපි දකිනවා මුහුණ දෙකක්. එතකොට මේ පැති දෙකේදී තියෙන රූප යම් යම් සංකේත අපිට ලේසියෙන් මතක තියාගන්න ඕන. එතකොට අපිට ලේසි පහසුයි. ඒ නිසා අපි කොහොමද මුදල් නෝට්ටුවල වර්ණ මතක තියාගන්නේ කියලා දැන් අපි බලන්න යනවා. මුදල් නෝට්ටු හඳුනා ගන්න අපිට පහසු වෙන එක ක්‍රමයක් තමයි මේ මුදල් නෝට්ටු වල වර්ණය. ඉතින් වර්ණය දුටු පමණින් අපි නෝට්ටුව හඳුනා ගන්නවා. අපි බලමු වර්ණයන් ටික මතක තියාගන්නේ පහසුවෙන්ම කොහොමද කියලා.
මදටිය පැහැවිස්සයි, නිල් පාටට 50යි, තැඹිලි පාට 100යි, දම් පැහැ 500යි, කොළ පැහැයට 1000යි, රන් පැහැ 5000යි.
බොහොම අපූර්ව ලෙස අපේ චන්ද්‍රිකා ගුරුතුමිය මේ වර්ණයන් අනුව මුදල් නෝට්ටු මතක තියාගන්නේ කොහොමද කියලා ඔන්න ඔබට ඉදිරිපත් කළා. අපි චුට්ටක් කතා කළොත් රුපියල් 20 නෝට්ටුවේ මේ පැහැය මදටිය පැහැය කියලා අපි සඳහන් කරන්නේ. ඒ වගේම රුපියල් 50 නෝට්ටුවේ පැහැය නිල් පැහැය, රුපියල් 100 නෝට්ටුවේ පැහැය තැඹිලි පැහැය, 500 නෝට්ටුවේ පැහැය දම් පැහැය. ඒ වගේම 10 නෝට්ටුවේ පැහැය කොළ පැහැය, වටිනාකම වැඩිම නෝට්ටු රුපියල් 5000ය රන් පැහැති. ඊළඟට දුවේ පුතේ අපි බලමු දැන් වර්ණය අනුව හඳුනා ගන්නවා වගේම මේ නෝට්ටු හඳුනා ගැනීමේ පහසුව අපිට තිබෙනවා මේ නෝට්ටු වල සිටින පක්ෂීන්ගෙන්. ඉතින් අපි බලමු පක්ෂීන් කොහොමද මතක තියාගන්නේ. ඉතින් අපි දන්නවා මේ ඉන්නේ අපේ රටේ පමණක් ඉන්න පක්ෂීන්. ඒ නිසානේ මේ පක්ෂීන් සහ තවයිනෝ සමනලයෝ නේද. අපි බලමු ඒකදේශික පක්ෂීන් කීප දෙනෙක් මතක තියාගන්නත් පුළුවන් මේ මුදල් නෝට්ටු ගැන හොඳින් අධ්‍යයනය කළොත්. අපි නැවතත් ආරාධනා කර අපේ චණ්ඩිකා ගුරුතුමියට මේ මුදල් නෝට්ටු වල ඉන්න කුරුල්ලෝ ටික මතක තියාගන්න අලංකාර කවියක් අපිට ඉදිරිපත් කරන්න කියලා.
පඬුවන් බස්සන් 20යි, අනුමැසි මාරන් 50යි, රතු දෙමලි චන් 100යි, අලු ගිරවුන් 500යි, ගිරාමලි තන් 1000යි, කහ කොණ්ඩයෝ 5000යි, මේ ඔක්කොම හැඩකාරයි මුදල් නෝට්ටුවේ වසයි.
දුවේ පුතේ ඒ අලංකාර කවියට සමන් දුන්නා නම් මුදල් නෝට්ටු වල ඒ මුද්‍රණය කරලා තියෙන පක්ෂීන් මතක තියාගන්න පුළුවන්. ඉතින් ඔබට ලියා ගන්න අවශ්‍යයි නම් අපි නැවත වාරයක් ඔබ වෙනුවෙන් ඒ අලංකාර කවිය ඉදිරිපත් කරනවා.
පඬුවන් බස්සන් 20යි, අනුමැසි මාරන් 50යි, රතු දෙමලි චන් 100යි, අලු ගිරවුන් 500යි, ගිරාමලි තන් 1000යි, කහ කොණ්ඩයෝ 5000යි, මේ ඔක්කොම හැඩකාරයි මුදල් නෝට්ටුවේ වසයි.
අපි මේ අලංකාර කවීන් කියවුණු කුරුල්ලන් ගැන චුට්ටක් කතා කරමු. ඔබ දන්නවා වටිනාකම අඩුම නෝට්ටුව තමයි රුපියල් 20 නෝට්ටුව. එතකොට 20 නෝට්ටුව ඉන්නේ පඬු වන් බස්ස, එහෙම නැත්නම් අපි කියනවා පඬු කන් බස්ස කියලා. නිසාචර පක්ෂියෙක්. මේ බස්ස ඇයි මුදල් නෝට්ටුට යෙදුවේ? මේ බස්ස ඉන්නේ නිකන් පඬුවන් බස්ස ඉන්නේ ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ විතරයි. එතකොට 50 නෝට්ටුවේ ඉන්න මේ අනුමැසි මාරා කියන මේ අලංකාර පක්ෂියා ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ විතරයි. ඒ නිසාම තමයි අනුමැසි මාරන් 50යි කියලා මේ කවි පදයක් නිර්මාණය කරගෙන තියෙන්නේ. ඊළඟට අපි දකිනවා රුපියල් 100 නෝට්ටුවේ ඉන්නේ මොන පක්ෂියද, කොමන පක්ෂියද කියලා. අපි දකිනවා දෙමලිච්චන් වර්ග කීපයක් ඉන්නවා අපේ රටේ. හැබැයි රතු දෙමලිච්චන් ඉන්නේ ශ්‍රී ලංකාවේ පමණයි, ලෝකේ කිසිම රටක නැහැ. ඒ නිසා තමයි 100 නෝට්ටුවේ රතු දෙමලිච්චන් ඉන්න බව මිනිසුන්ට දැනගන්න, ජනතාවට දැනගන්න ඒකත් සඳහන් කරලා තියෙන්නේ. ඊටසේ රුපියල් 500 නෝට්ටුව ගැන ඔබ විමසිලිමත්ව බැලුවොත් ඔබ බොහොම ප්‍රිය කරන පක්ෂියෙක් තමයි ඉන්නේ ඒ. ඔබ දකිනවා අලු ගිරවා ලංකාවේ වාසය කරන ප්‍රමාණයෙන් විශාලම ගිරවා. ඉතින් මේ අලු ගිරවා කියන ගිරවා විශේෂයත් ලෝකේ වෙන රටවල් වල නැහැ, අපේ රටේ පමණයින ශ්‍රී ලංකාවේ පමණයි. ඒ නිසා තමයි 500 නෝට්ටුවට එයා ඇතුළත් කරලා තියෙන්නේ. ගිරාමලිත්ත තමයි පැටියෝ, ලස්සන චූටි ගිරා වර්ගයක්. ගිරාමලිත්ත කියන ශ්‍රී ලංකාවේ වාසය කරන කුඩාම ගිරා විශේෂය. එහෙනම් මේ කුඩා ගිරා විශේෂයේ 10 නෝටුවේ දකින්න පුළුවන් ගිරා මලිත්තන් අලු ගිරවුන් ගිරා මලිත්තන් ඔබේ නිවසේ එන වැඩි ඔබේ නිවසේ තියෙන යම් යම් පළතුරු ශාකවල පළතුරු වල පළ අහකට ගැනීමට. ඒ වගේම කහ කොණ්ඩයා කියන පක්ෂියා නම් තරමක් දකින්න අසීරු පක්ෂිකයාට දුර්ලභ පක්ෂියෙක්. ඉතින් කහ කොණ්ඩයා ඉන්නව රුපියල් 5000. ඉතින් ඔය ආකාරයට පඬුවන් බස්ස, අනුමැසි මාර, රතු දෙමලිච්ච, අලු ගිරව, ගිරා මලිත්තා, කහ කොණ්ඩයා කියන පක්ෂීන් ඒ මා කිව් ආකාරයටම රුපියල් 20, රුපියල් 50, රුපියල් 100, රුපියල් 500, රුපියල් 1000, රුපියල් 5000 නෝට්ටු හැඩකරන්ඩ මුද්‍රණය කළා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි අපි මේ කතා කළේ. ඒ විතරක් නෙමෙයි. මේ ඒකදේශික පක්ෂීන් මුදල් නෝට්ටුවල ඉන්නවා කියනවා වගේම මම මීට කලින් ප්‍රකාශ කරා ඒකදේශික සමනලයෙන් ගිනුත් මේ මුදල් නෝට්ටු හැඩ වෙලා තියෙනවා. අපි නැවත චන්ද්‍රිකා ගුරුතුමීට ආරාධනා කරමු සමනලයෙන් කොහොමද මතක තියාගන්නේ මුදල් නෝට්ටුවල ඉන්න අය අපිට චූටි කවියක් හදලා ඒ කොටස මතක තියාගන්න උදව් කරන්න කියලා.
නිල් කළ සමනලයින් විස්සේ පිට නිල් කොළයා නම් පනහි සරා කොළය දැක්කද සීයේ නීල පරමයා පන්සීයේ සිරිති සිව්වා ඉන්නේ දාහි දෙහි සැරියා ඇත පන්දාහි සමනලයින් රෑනක් ඉන්නේ මුදල් නෝට් toy head wenne
anithiya thawa parak kiyana pe lassana kaviya
onna enan ahaganna
nilgala samanala in visse pita nil kolaya nam panahi sara kolaya dekkadasiye neela paramaya pansiye සිරිති සිව්වා ඉන්නේ දාහි දෙහි සැරියා ඇත පන්දාහි සමනලයින් රෑනක් ඉන්නේ මුදල් නෝට්ටුයි හැඩවෙන්නේ.
ඉතින් දුවේ පුතේ ඔන්න ඔබ හොඳින් සවන් දුන්න නම් අලංකාර හඬකින් ඔබට ඇහුනේ සමනලයින් මුදල් නෝට්ටුවල ඉන්න සමනලයින් මතක තියාගන්න පුළුවන් නිර්මාණාත්මක කවියක්. දැන් බලන්න ඔබ ළඟ රුපියල් 20 නෝට්ටුවක් මේ වෙලාවේ හොයාගන්න පුළුවන්කම තියෙනවා නම් ඔබ සමීපේ තියෙනවා නම් ඔය 20 නෝට්ටුවේ ඉන්න සමනලයට කියන්නේ නිල් කළ සමනලය කියලා. එහෙනම් රුපියල් 50 නෝට්ටුවේ ඉන්නේ එයාගේ නම පිට නිල් කොළයා. 50 නෝට්ටුවේ ඉන්න සමනලයට කියන්නේ පිට නිල් කොළයා. එහෙනම් සරා කොළයා කියන්නේ කාටද? සරා කොළයා කියලා කියන්නේ රුපියල් 100 නෝට්ටුවේ ඉන්න අරංකාර සමනලයට. තව ඉන්නවා රුපියල් 500 ලස්සන සමනලෙක්. එයාගේ නම නීල පරමයා. ඉතින් සිරිති සිව්වා. සිරිති සිව්වා කියන සමනලයා ඉන්නේ 1000 නෝට්ටුවේ. දෙහිසරියා කියලා සමනලෙක් ඉන්නවා එයා ඉන්නේ 5000 නෝට්ටුවේ. මේ සමනලයින් සියලු දෙනාමත් අපේ රටට ශ්‍රී ලංකාවට ඒකදේශිකයි. අපේ රටේ පමණයි ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි මේ සතුන් නැත්නම් මේ සමනලයින් අපේ මුදල් නෝට්ටු හැඩ කරන්න මුදල් නෝට්ටුවල මුද්‍රණය කරලා තියෙන්නේ. දැන් අපි කතා කළා වර්ණ අනුව නෝට්ටු හඳුනා ගන්න පුළුවන්. නෝට්ටුවේ ඉන්න කුරුල්ලන් අනුවත් නෝට්ටුව හඳුනා ගන්න පුළුවන්. සමනලයිනුත් පොඩි උදව්වක් කරනවා. හැබැයි මේ රූපවලට අමතරව තවත් අපිට මේ නෝට්ටු සුවිශේෂී කරලා හඳුනා ගන්න මේ නෝට්ටුවල ඉදිරිපස රූප තියෙනවා හඳුනා ගන්න පුළුවන්. අපි නැවතත් කතා කරමු අපේ ගුරුතුමියට අපිට කවියකින් කොහොමද මේ මුදල් නෝට්ටුවල ඉදිරිපස තියෙන අනිකුත් රූප මතක තියාගන්නේ කියලා පුංචි නිර්මාණාත්මක කවියක් අපිට ඉදිරිපත් කරන්න කියලා.
කොළඹ වරායට 20ක් බැස්සා පාලම් දෙක උඩ 50ක් හිටියා නොරචෝලේ ළඟ 100ක් හිටියා මහ බැංකුව 500ක් හිටියා රම්බොඩ උමගේ 1000ක් පිරිලා පෙහෙරගලට 5000ක් ආවා.
අනේ ගුරුතුමිනි අපිට ආය පාරක් මේ අලංකාර කවිය ඉදිරිපත් කරන්නකෝ.
කොළඹ වරායට 20ක් බැස්සා පාලම් දෙක උඩ 50ක් හිටියා නොරචෝලේ ළඟ 100ක් හිටියා මහ බැංකුව 500ක් හිටියා රම්බොඩ උමගේ දාහක් පිරිලා වෙහෙරගලට පන් දාහක් ආවා.
තුමේ පුතේ ඔබ සමන් දෙන්නේ නැති ඔබට මතක තියාගන්නත් පුළුවන්, ඔබට අමතක වෙයි කියලා හිතනවා නම් සටහන් කරගන්නත් පුළුවනි. කොහොමද අපි මොඩල් නෝට් වල ඉදිරිපස රූප ටික මතක තබා ගන්න කියලා තමයි මේ අලංකාර කවියෙන් දැන් ඉගෙන ගත්තේ. ඉතින් ඔබට කියන්න අවශ්‍යයි මේ රුපියල් 20 සිට 50,000 තෙක් මේ අලුතෙන් මහ බැංකුව විසින් නිකුත් කළ මුදල් නෝට්ටු මුලින්ම නිකුත් කළේ 2010 වසරේ. හැබැයි ඒ නෝට්ටු වලට කිව්වා 11 වෙනි මුදල් කාණ්ඩය කියලා. හැබැයි මේ මුදල් කාණ්ඩයට තේමාවක් තිබුණා. තේමාව කියලා කියන්නේ මාතෘකාවක් වගේ දෙයක්. ඒ තිබුණේ සංවර්ධනය, සෞභාග්‍ය හා ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන්. ඉතින් සංවර්ධනයයි සෞභාග්‍යයයි ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් කියලා කිව්ව නිසා තමයි ඔබ දැන් හඳුනාගත්තේ රුපියල් 20 නෝට්ටුවේ තියෙනම කොළඹ වරාය. ඒ නේද? සංවර්ධනය සහ සෞභාග්‍යයට උදව් කරනවා. ඒ වගේම රුපියල් 50 නෝට්ටුවේ ඔබ දකිනවා පාලම් දෙකක්, ආරුකු 9 පාලම හරි සුවිශේෂී එතනින්. ඊළඟට රුපියල් 100 නෝට්ටුවේ ඔබ දකිනවා නොරොච්චෝලේ ප්‍රදේශයේ තියෙන ගල් අඟුරු විදුලි බලාගාරය. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව බොහොම අපූරු ගෘහ නිර්මාණයක්. එය 500 නෝට්ටුවේ අපි දකිනවා. මේ මහ බැංකුව කියන දේ අපිට වැදගත් නැහැ. මොකද මුදල් නෝට්ටු නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිසා. ඒ වගේම රම්බොඩ උමග ඔබ දන්නවා නුවර ප්‍රදේශයේ ඉඳලා නුවර එළිය ප්‍රදේශයට, මහනුවර සිට නුවර එළිය ප්‍රදේශයට එනවා නම් රම්බොඩ කියන ප්‍රදේශය හරිම අවදානම් සහගත මාර්ගයක් සහිත ප්‍රදේශයක් කියලා තමයි ඉතිහාසයේදී අපි ඉගෙන ගත්තේ. නමුත් ඒ රම්බොඩ මාර්ගය කොහොමද සකස් කරලා තියෙන කියලා ඔබ දන්නවා? පොළොව යටින් උමන් මාර්ගයක් සකස් කරලා පාර බොහොම පහසුවෙන් මේ රථ වාහන ධාවනයට සුදුසු පරිදි සකස් කරලා තියෙනවා. එහෙනම් රුපියල් 1000 නෝට්ටුවේ රම්බොඩ උමගේ ඔන්න ඔබට දකින්න පුළුවන්. ඒ වගේම විහිරගල වේල්ල 5000 නෝට්ටුවේදී ඔබ දකින්න. ඔබට දැන් මතක තියාගන්න පුළුවන් මුදල් නෝට්ටුවල ඉදිරිපස රූප. දැන් ඉදිරිපස රූප මතක තියාගන්නවා වගේම එහෙනම් මුදල් නෝට්ටුවේ පසුපස රූප මතක තියාගන්නේ කොහොමද? ඉතින් මෙච්චර නිර්මාණශීලීව ඔබට කවි ඉදිරිපත් කරපු අපේ චන්දිකා ගුරුතුමිය දැන් ඔන්න මුදල් නෝට්ටුවල පසුපස රූප මතක තියාගන්න නිර්මාණාත්මක කවියක් ඔබ වෙත ගෙනෙන්න තමයි සූදානම් වෙන්නේ. අපි ටීචර් ආරාධනා කරමු කවිය දෙපාරක්ම ගායනා කරන්න කියලා. එතකොට අපේ පුංචි පැටවුන්ට මතක තියාගන්නත් හරිම ලේසි වෙනවා.
දුවේ පුතේ, මේක මම කියන්නේ රුපියල් 20 නෝට්ටුවේ ඉඳලා ක්‍රමෙන් 5000 නෝට්ටුවට එනකන් පිළිවෙලින් ඒ මුදල් නෝට්ටුවල පසුපස දකින්න තියෙන රූප ගැන හොඳට අහගන්න. උඩ රට නැටුමට ගැට බෙර පදයයි යක් බෙර පදයක් වඩිග පටුනටයි මෘදංග බෙර පද බරත නැටුමටයි තෙල් මේ නැටුමට යක් බෙර පදයයි දවුල් හඬට මල් පදය නටයි ගුරුළු රාක්ෂයි නාග රාක්ෂයි 5000 තාලයට නටයි උඩ රට නැටුමට ගැට බෙර පදයයි යක් බෙර පදයක් වඩිග පටුනටයි මෘදංග බෙර පද භරත නැටුමටයි තෙල් මේ නැටුමට යක් බෙර පදයයි දවුල් හඬට මල් පදය නටයි ගුරුළු රාක්ෂයි නාග රාක්ෂයි 5000 තාලයට නටයි.
අන දුවේ පුතේ ඔබ දන්නවා මේ නැටුම් කියන්නේ අපේ සාම්ප්‍රදායික දේවල්. ඔබ ඉතින් විවිධ අවස්ථාවලදී ඔබේ පාසලේදී සිට නැත්නම් පෙර පාසලේදී මේ විවිධ ප්‍රසංග වලට ඉදිරිපත් වෙන්න ඇති. එවිට ඔබත් මේ වගේ නර්තනයන් වල නිරත වෙන්න ඇති. ඉතින් දුවේ පුතේ ඔබ දන්නවා උඩරට නැටුම් සම්ප්‍රදාය, පහතර නැටුම් සම්ප්‍රදාය සහ සබරගම නැටුම් සම්ප්‍රදාය කියලා සම්ප්‍රදායන් තියෙනවා. ඒ වගේම මේ අපේ දමිළ ජනතාවත් ඔවුන්ට ආවේනික විවිධ නර්තන ශෛලීන් වලින් ඔවුන්ගේ සංස්කෘතික උත්සව අලංකාර කරනවා අපි දකිනවා. එහෙනම් අපි බලමු මේ මුදල් නෝට්ටු වල තිබෙන මේ නැටුම් ශිල්පීන් සහ ඒ නැටුම් ශිල්පීන්ට වාදනය සපයන මේ වාද්‍ය භාණ්ඩ මොනවද කියලා. ඔබ දකිනවා රුපියල් 20 නෝට්ටු. මේ 20 නෝට්ටුවේ පසුපස ඉන්නේ උඩරට නැටුම් ශිල්පී. එතකොට ඒ නැටුම් ශිල්පියන් ළඟම ඉන්නවා ගැට බෙර වාදන ශිල්පී. අපි රුපියල් 500 නෝට්ටුවට ගියොත් මේ 500 නෝට්ටුවේ බෙරයක් වාදනය කරන ශිල්පියෙක් අපි දකිනවා ඒ ඔහු වාදනය කරන්නේ යක්බෙරය. යක්බෙරය වාදනය කරන අතරතුර අපි දකින්නේ වඩිග පටුන කියන නර්තනයේ නිරත වන නර්තන ශිල්පීන්. ඒ වගේම රුපියල් 100 නෝට්ටුව ගැන කතා කරොත් ඒ එහිදී දකින බෙරයට අපි කියන්නේ මෘදංග බෙරය කියලා. මෘදංග බෙරය. මෘදංග බෙරය වාදනය කරනකොට බරත නැටුම් තමයි මේ ශිල්පිනියන් ඉදිරිපත් කරන නර්තනය. රුපියල් 500 නෝට්ටුවේ තෙල්මී නැටුම කියන නැටුම අපි දකිනවා. යක් බෙර පදය තමයි ඒ අපි දකින ශිල්පිනියන් ශිල්පීන් ඉදිරිපත් කරන ඒ නර්තනය. ඒ වගේ රුපියල් 1000 නෝට්ටුවේ දවුල් හඬට මල් පදය කියන නර්තනාංග විශේෂය තමයි ඉදිරිපත් කරන්නේ. දවුල් හඬට මල් පදය කියන නර්තනාංගය ඉදිරිපත් කරනවා. රුපියල් 5000 නෝට්ටුවට ගියොත් ගුරුළු රාක්ෂ සහ නාගරාක්ෂ කියන නර්තනය තමයි අපි දකින්නේ. ගුරුළු රාක්ෂ සහ නාගරාක්ෂ කියන නර්තනය තමයි අපි දකින්නේ. ඉතින් දුවේ පුතේ ඔය විදිහට අපිට පුළුවන් ඒ නර්තනයන් හඳුනා ගන්න. 5000 නෝට්ටුවේ විශේෂයක් තියෙනවා. එහි වාද්‍ය භාණ්ඩයක් නැහැ. 5000 නෝට්ටුවේ තියෙන විශේෂත්වය තමයි 5000 නෝට්ටුවේ පසුපස නර්තන ශිල්පීන් දෙදෙනෙක්ගේ රූප තිබුණට එහි වාද්‍ය භාණ්ඩයක් සඳහන් කරලා නැහැ. ඉතින් අනිකුත් නෝට්ටුවල රුපියල් 20, රුපියල් 50, රුපියල් 100, රුපියල් 500, රුපියල් 1000 කියන නෝට්ටුවල ඒ නැටුම් සම්ප්‍රදායන්ට යොදා ගන්නා වාද්‍ය උපකරණයකුත් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ ඔබ දැන් කොච්චර දැනුමින් පොහොසත් වුණාද කියලා හිතන් අපේ මේ ගුවන් විදුලි පාඩම අතරතුර ඔබ මුදල් නෝට්ටු ගැන වෙනදාට වඩා සෑහෙන්න කරුණු ප්‍රමාණයක් අතිවිශාල කරුණු ප්‍රමාණයක් දැනගත්තා. ඒ විතරක් නෙමෙයි ඔබ කොහොමද මුදල් නෝට්ටුවක් පහසුවේ මතක තියාගන්නේ කියලා. කවුරු හරි කෙනෙක් මුදල් නෝට්ටුවක් සම්බන්ධව එහි ලක්ෂණ සම්බන්ධව ප්‍රශ්නයක් අහුවොත් බය නැතුව නිර්භීතව නිවැරදි පිළිතුරක් දෙන්න තරම් දැනුමින් පොහොසත් වුණා කියලත් අපි විශ්වාස කරනවා. දැන් ඉතින් දැන් මුදල් භාවිතා කරන්නේ කොමටද? ගනුදෙනු කරන්න. අපි යම් භාණ්ඩයක් ගන්නවා, ඒ වෙනුවට කඩේ මුදලාලට නැත්නම් වෙළෙන්දාට මුදලක් දෙනවා. ගනු සඳහා මුදල් දෙනු. එහෙමනි කියන්නේ ගනුදෙනු කියලා. ඉතින් දුවේ පුතේ අපි දැන් බලමු කොහොමද මුදල් භාවිතා කරලා කාසි හා නෝට්ටු භාවිතා කරලා ගනුදෙනුවක් කරන්න. එහෙනම් අපිට යම් දැනුමක් තියෙන්න ඕන මුදල් සංයෝජන ගැන. ඒ කියන්නේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගන්නකොට එහි වටිනාකමට කාසි හා නෝට්ටු භාවිතයෙන් කොහොමද අපි ගෙවන්නේ?
සර්, රුපියලකට සත කීයද?
රුපියලකට 700යි.
එහෙනම් පියලට සත 25 වකියක් තියෙනවද?
මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න හරි ලේසියි. රුපියලකට 700යි නම් අපි සත කියන වචනේ චුට්ටක් අමතක කරලා 100කට 25 ගොඩවල් හොයනවා. 100කට 25 ගොඩවල් 4යිනේ. ඉතින් එතකොට අපිට පුළුවන් පහසුවෙන්ම රුපියලකට සත 25 කාසි නැත්නම් සත 25 ඒවා 4යි කියලා උත්තරය දෙන්න.
එතකොට සත 100ට සත 50 කාසි, එහෙම නැත්නම් රුපියලකට සත 50 කාසි කීයද?
ඔව්. අපි අර කලින් උත්තර දුන්න වගේම සත කියන වචනේ අමතක කරලා බලනවා 100ට 50 වකියක් තියෙනවා නේද? 100ක් තුල 50 ගොඩවල් කීයද? 100ක් තුල 50 ගොඩවල් දෙකක් තියෙනවා. 100ක් තුල 50 ගොඩවල් දෙකක් තියෙනවා නම් අපි ඔන්න සත කියන වචනේ අරගෙන රුපියලක් තුල 750 ඒවා දෙකයි. එසේත් නැත්නම් 700කින් 750 කාසි දෙකක් අපිට හදාගන්න පුළුවන් කියලා ඔන්න පිළිතුර දෙන්න පුළුවන්.
දැන් අපි දන්නවනේ රුපියල් දෙකට එහෙනම් රුපියල් ඒවා තියෙන්නේ දෙකයි කියලා. එතකොට රුපියල් පහක් කාසි කීපයකින් ගෙවන්නේ කොහොමද?
ඉතින් දුවේ පුතේ ඒ වගේ ප්‍රශ්නයක් අහුවොත් නම් පිළිතුරු රාශියක් දෙන්න පුළුවන්. අපේ ගුරුතුමිය මගෙන් අහුව ප්‍රශ්නේ තමයි රුපියල් පහක් කාසි කීපයකින් ගෙවන්නේ කොහොමද කියලා. රුපියල් පහක් කාසි කීපයකින් ගෙවන්නේ කොහොමද කියලා. ඉතින් දුවේ පුතේ ඔබ කල්පනා කරලා බලන්න කොහොමද මේ පිළිතුර ලබා දෙන්නේ. මම නම් කල්පනා කරනවා අඩුම කාසි වර්ග ගානකින් අඩුම කාසි සංයෝජනයකින් පිළිතුරු දෙන එක තමයි මට පහසු කියලා. නමුත් අපිට පුළුවන් යම් ප්‍රශ්නක ඉදිරිපත් කරන ඒ උපදේශය අනුව අපේ පිළිතුර යම් යම් දීර්ඝභාවයකින් යුතුව ඉදිරිපත් කරන්න. දැන් ගුරුතුමිය අහන ප්‍රශ්නේ මම නැවතත් ඔබට මතක් කරන්නම්. ගුරුතුමිය අහනවා රුපියල් 5ක් කාසි කීපයකින් ගෙවන්නේ කොහොමද කියලා. මම මුලින්ම කියනවා මම කාසි 3කින් ගෙවනවා. දැන් පුංචි දුවල පුතාලත් කල්පනා කරන්න බලන්න කොහොමද අපි කාසි 3කින් රුපියල් 5ක වටිනාකමක් ගෙවන්නේ. ඔන්න කොහොමද ගෙවන්නේ? රුපියල් 2 කාසියක් ගන්නවා. තවත් 2 කාසියක් ගන්නවා. දැන් 2 2 4 රුපියල් 5ක් වෙන්න තව රුපියල් 1 කාසියක් අවශ්‍යයි. එහෙනම් පිළිතුර රුපියල් 2ක්, රුපියල් 2ක් සහ රුපියල් 2ක්, රුපියල් 2ක් සහ රුපියල්. දැන් අපේ ගුරුතුමිය අහුව ප්‍රශ්නේ මම එක පිළිතුරක් දුන්නා. කොහොමද රුපියල් 5ක් දෙන්නේ කියලා. හැබැයි මට තවත් පුළුවන්. මම කිව්වේ ඔබට අවම කාසි ගණනනේ. අඩුම කාසි ගණනකින් රුපියල් 5ක් දෙන ආකාරය. එවිට මම භාවිතා කළේ කාසි වර්ග 2කින් කාසි 3ක්. දැන් මම කාසි වර්ග 2කින් කාසි 4ක් දීලා රුපියල් 5 කොහොමද ලබා දෙන්නේ කියලා ප්‍රකාශ කරන්නයි හදන්නේ. මුලින්ම මම රුපියල් 2ක් දෙනවා. ඉන් අනතුරුව රුපියල් 1.3ක් දෙනවා. රුපියල් 1.3යි රුපියල් 2යි. එතකොට ඔබට දැනෙනවා ඔබට හිතින් හදා ගන්න පුළුවන් මනෝමය පිළිතුරු ලබා ගන්න පුළුවන් රුපියල් 5ක් හැදෙනවා. ඒ විතරක් නෙමෙයි. මට පුළුවන් 1.5කින් දෙන්න. රුපියල් 1.5ක්. මට තව චුට්ටක් උත්තරේ දික් කර ගන්න ඕන නම් 750 1.10ක්. තවත් උත්තරේ දික් කර ගන්න ඕන නම් 725 1.20කිනුත් මට ඔය මුදල ගෙවන්න පුළුවන්. හැබැයි මම අහනවා අපේ ගුරුතුමියගෙන් අපි වඩාත්ම හුරු වෙන්න ඕන ඔය මා ලබා දුන් පිළිතුරු අතරින් මොන වගේ පිළිතුරක් උත්තරයක් ලෙස ප්‍රශ්න පත්‍රයකට ලබා දෙන්නද කියලා අපේ ගුරුතුමියගෙන්.
ඇත්තටම සර් අඩුම කාසි ගණනකින් ගෙවන්න පුළුවන් නම් ඒක අපිට පහසුයි නේද?
ඔව් අපිට වරදින්නෙත් නෑ නේද දුවේ පුතේ. අපි වැඩිපුර ලියන්න ගියාම වරදින්න පුළුවන්, මගහැරෙන්න පුළුවන්, පැටලෙන්න පුළුවන්. හැබැයි ඒ නිසා තමයි මම ඔබට යෝජනා කරනවා යම් මුදලක් අපිට කාසි වලින් ගෙවන්න කිව්වත් නෝට්ටු වලින් ගෙවන්න කිව්වත් අඩුම කාසි හා නෝට්ටු ප්‍රමාණය යොදාගෙන ඒ අගය ගෙවන්න ක්‍රමය පුරුදු පුහුණු වෙන එක තමයි ඉතාම නිවැරදි. ඒ විතරක් නෙවෙයි. ඔන්න ටීචර් මට මතකයි අපේ එක දරුවෙක් රුපියල් 5ක මුදලක් ඒ වටිනාකම අඩුම කාසි ප්‍රමාණයකින් කොහොමද දෙන්නේ කියලා ඇහුවම හරි අපූර්ව උත්තරයක් දුන්නා. ටීචර්ට මතකයි.
ඒ කියන්නේ සර් රුපියල් 3යි රුපියල් 2යි නේද?
එහෙමද? අපේ එක දරුවේ රුපියල් 3 කාසියකිනුයි රුපියල් 2 කාසියකිනුයි රුපියල් 5ක වටිනාකම දෙන්න පුළුවන් කියලා මෙන්න පිළිතුරක් සටහන් කරගෙන ආවා. ඇත්තටම ටීචර් ඒ උත්තරේ නිවැරදිද? ලකුණු දෙන්න පුළුවන්ද?
ඒක වැරදීනේ සර්. මොකද රුපියල් 3 කාසි නෑනේ. අපේ දූලා පුතාලා එකතුව ගැන විතරක් හිතලා මෙන්න මේ විදිහටත් ගණන් හදනවා නේද?
ඒක තමයි. එන්සා පුතේ සාමාන්‍ය පරිදි මුදල් සංයෝජන ලියන්න ආවොත් ඔබට මතක තියෙන්න ඕනේ අපි භාවිතා කරන කාසි රුපියල් රුපියල් 2 රුපියල් 5 රුපියල් 10. ඒ වගේම 725 සහ 750. ඉතින් ඒ නිසා රුපියල් 6ක මුදලක් දෙන්නවොත් ආ 3යි 3යි 6යි 3 කාසි ලියන්නේ නැහැ. ආ 4යි 2යි 6යි. ආ එම 4 කාසියයි 2 කාසියයි කියලා ලියන්නේ නැහැ. ඒ නිසා අපි භාවිතා කරන කාසි කල්පනාකාරීව ලිවීම ඔබට ලකුණු ලබා ගන්න තිබෙන හොඳම ක්‍රමය.
තව දෙයක් තමයි සර් සුවිශේෂී කරලා නෝට්ටු හා කාසි ප්‍රමාණය අපෙන් අහනවා. එතකොට පිළිතුරු ලියන්න ඕන ඒ ප්‍රශ්නේ අහලා තියෙන විදිහටම නේද?
ඔව්නේ. දැන් බලමු අපි පොංචි උදාහරණයක්. දැන් අපේ ගුරුතුමිය කිව්වේ සුවිශේෂී කරලා අහනවා ප්‍රශ්නයක්. මම අහනවා අපේ ගුරුතුමියගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙහෙම. රුපියල් 7ක මුදලක් අඩුම කාසි ගණනකින් ලබා දෙන්නේ කෙසේද කියන පැනය.
රුපියල් 7ක්
අඩුම කාසි ගණනකින් කොහොමද ලබා දෙන්නේ?
මම දෙනවා සර් රුපියල් 5කුයි රුපියල් 2කුයි.
ඉතින් දුවේ පුතේ බලන්න අපේ ගුරුතුමියගේ පිළිතුර රුපියල් 5යි රුපියල් 2යි එකතුව රුපියල් 7යි කාසි වර්ග 2යි. ඊට වඩා අඩු කාසි ගාණක් යොදාගෙන රුපියල් 7ක් දෙන්න පුළුවන් ක්‍රමයක් ඔබට මතක් වෙනවද බලන්න? මතක් වෙන්නේ නෑනේ. ඊට වඩා වෙන කාසි වර්ග නොමැති නිසා. මම අහනවා අපේ ටීචර්ගෙන් තවත් ප්‍රශ්නයක්. රුපියල් 6ක් කාසි 2කින් දෙන්න
රුපියල් 5කුයි රුපියලකුයි.
ඕනේ නේද? ඒක තමයි පහසුම කෙටිම ආකාරය.
එහෙනම් සර් රුපියල් 7ක් කාසි 3කින් ගෙවන්නකෝ.
ඔන්න මට හම්බ වෙලා තියෙන අභියෝගය තමයි රුපියල් 7ක මුදල කාසි 3කින් දෙන්න කියලා. මම මුලින්ම රුපියල් 1 කාසියක් ගන්නවද? නෑ නෑ. මම මුලින්ම ගන්න රුපියල් 5 කාසියක්. දැන් මම 5ක් අරගෙන බලනවා. 5 ඉඳලා 4 තව කොච්චරක් ඕනේද? තව වටිනාකම රුපියල් 2යි. එහෙනම් ඒ රුපියල් 2 රුපියල් 1 කාසි 2කින් දෙනවා. එහෙනම් රුපියල් 5යි රුපියලයි රුපියලයි වටිනාකම රුපියල් 7යි.
එහෙනම් රුපියල් 6යි 50 කාසි 5කින් ගෙවන්නකෝ.
ටීචර් එන්න ප්‍රශ්න අමාරු කරන්න වගේ හදන්නේ. අපේ ගුරුතුමිය මගෙන් අහන ප්‍රශ්නය තමයි රුපියල් 6යි 750 කොහොමද කාසි 5කින් දෙන්නේ කියලා. මම මෙතෙන්දි කාසි 5ක් කියව නිසා එකපාරටම 6ක් දෙන්න රුපියල් 5 කාසියක් භාවිතා කරන්නේ නැහැ. මම ඒ තරමක් ඊට වඩා වටිනාකම අඩු කාසියක් ගන්නවා. රුපියල් 2 ගන්නවා. රුපියල් 2 ඉඳලා 6ට තව 4ක් ඕනේ. තව රුපියල් 2ක් ගන්නවා. දැන් ඔන්න කාසි 2යි වටිනාකම 4යි. ඊට පස්සේ තව 2ක් ඕනේ රුපියල් වලින් නේද? එහෙනම් රුපියල් 1 කාසි 2ක් ගන්නවා. දැන් ඔන්න කාසි 4යි. ඒ කාසි 4 කුමක්ද කියලා මම ඔබට නැවතත් මතක් කරොත් රුපියල් 2 කාසි 2කුත් රුපියල් 1 කාසි 2කුත්. දැන් රුපියල් 6 සම්පූර්ණයි 750කුත් දෙන්න කිව්වනේ. එහෙනම් දැන් තව එක කාසියකින් කොහොම හරි 750 දෙන්න ඕනේ. ඉතින් හරි පහසුයි. රුපියල් 6ක් අපි දැන් හදාගත්තා. කාසි සංයෝජනය කරගත්තා. තව 750ක් එතෙන්ට එකතු කරනවා. 6යි 750ක් ලැබෙනවා. කාසි 5කින් මම නැවතත් ඔබට පිළිතුර කිව්වොත් රුපියල් 2 කාසි 2යි රුපියල් 1 කාසි 2යි 750 කාසි 1යි රුපියල් 6යි 750ක් අපිට ලබා දෙන්න පුළුවනි. එහෙනම් මම දැන් ටීචර්ගෙන් අහනවා. ප්‍රශ්න කීපයක් ඇසුව නිසා අපේ පැටවුන්ටත් පුළුවන් ගොනුදිරි සවන් දෙන ගමන් මේ ප්‍රශ්න වලට ඔබේ පිළිතුරු මනෝමයෙන් සකසකන අපි මේ ප්‍රකාශ කරන පිළිතුරුත් එක්ක ඔබේ පිළිතුරු සංසන්දනය වෙනවද සසඳනවද ඔබේ පිළිතුරු නිවැරදිද කියලා ඔබටම ස්වයන් පරීක්ෂාවක් කරගන්න. එසම් මම අපේ ගුරුතුමියගෙන් අහනවා පියල් 18ක මුදලක් අඩුම කාසි ප්‍රමාණයකින් දෙන්නේ කොහොමද කියලා.
මම සර් රුපියල් 18ක මුදල කාසි 4කින් ගෙවන්නම් මෙන්න මේ විදිහට. රුපියල් 10යි, රුපියල් 5යි, රුපියල් 2යි, රුපියලයි.
ටීචර්ගේ උත්තරේ නිවැරදි නේද? රුපියල් 10යි, රුපියල් 5යි එකතු කරාට රුපියල් 15යි. තව රුපියල් 2ක් තිබෙනවා. ඒකට අපි රුපියල් 2කට තව රුපියලක් එකතු කරා නම් එකතුව රුපියල් 18ක් වෙනවා. මම ටීචර්ට තව අභියෝගයක් දෙනවා. රුපියල් 18ක මුදල දෙන්න කාසි 5කින්.
ඔන්න එහෙනම් රුපියල් 5යි, රුපියල් 5යි. රුපියල් 5යි රුපියල් 2යි රුපියලයි.
එසේනම් ඔබ දැනගත්ත දැන් අසා සිටියා රුපියල් 5 වතු 3ක් රුපියල් 15යි 18ක් වෙන තව ඕනේ රුපියල් 3ක්. ඉතින් නෝට් සෝරි කාසි 5කින් දෙනව නම් කාසි 5කින් කොහොමද ගුරුතුමිය අපිට මේ උත්තරේ ලබා දුන්න කියලා ඔබට මතකයි. රුපියලේ කාසි 1යි රුපියල් 2ේ කාසි ඇතන රුපියල් 3ක් තිබෙනවා. 18න් 3ක් අඩු කරගත්තොත් රුපියල් 15ක් ඉතුරුයි. ඒ 15 ලබා දෙනවා කාසි 3කින්. එහෙමයි ටීචර් පැහැදිලි කරලා දුන්නේ.
ඊළඟට රුපියල් 65ක් නෝට්ුවකින් හා කාසි 2කින් කොහොමද ගෙවන්නේ?
රුපියල් 65ක් නෝට්ුවකින් හා කාසි 2කින්. ඉතින් අපේ දුවල පුතාලා දන්නවා 65ක් දෙන්න පුළුවන් 65ක් අන්තර්ගත කරන්න පුළුවන් විශාලම නෝට්ුව කොමක්ද? මන්න මට මතක් වුණා රුපියල් 50 නෝට්ුව. ඊළඟට කාසි 2ක්. දැන් නෝට්ුව සම්පූර්ණයි. එහෙනම් 65 ඉඳලා 50ට ආවොත් 15ක වෙනසක් තියෙනවා. නැත්නම් 50 ඉඳලා 65ට අපි ගණන් කරගෙන ගියත් 15ක වෙනසක් තියෙනවා. ඒ 15 ලබා දෙන්න වෙනවා කාසි 2කින් රුපියල් 10 කාසියකින් සහ රුපියල් 5 කාසියකින්. එසේනම් මම අහනවා ගුරුතුමියගෙන් මෙන්න මෙවැනි ප්‍රශ්නයක්. රුපියල් 680ක් රුපියල් 680ක් නෝට්ටු 4කින් හා කාසියකින් ගෙවන්නේ කෙසේද?
මෙන්න මේ විදිහට ගෙවුවොත් රුපියල් 500යි, රුපියල් 100යි, රුපියල් 50යි, රුපියල් 20යි, රුපියල් 10යි.
උත්තරේ නිවැරදි නේද? රුපියල් 680 මුදල කොහොමද ගෙවන්නේ? රුපියල් 500යි, රුපියල් 100යි, එවිට එකතුව රුපියල් 600යි. ඒකට එකතු කරන රුපියල් 50ක්. දැන් රුපියල් 650යි. දැන් ඔන්න නෝට්ටු 3ක් අපි අතින් කියුණා. ඊළඟ රුපියල් 20 නෝට්ටු එකතු කරනවා රුපියල් 670යි. නෝට්ටු සම්පූර්ණයි. කාසියක් එකතු කරන්න තියෙනවා. ඒ කාසිය රුපියල් 10 කාසිය. එසේනම් අපි අපේ දරුවෝ පාඩමට හොඳින් සවන් දීලා දැනුමෙන් පොහොසත්ලා ඉන්න වෙලාවේ ඔවුන්ට ත්‍යාග ලබා දෙන පැනය ඉදිරිපත් කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඉතින් දුවේ පුතේ ඔබට මුලින්ම සඳහන් කරන්න ඕනේ අපිට අපේ ගොනුවිදි වැඩසටහන අවසන් වෙනකොට දුරකථන ඇමතුම් ගොඩක් එනවා. දුරකථනෙන් කතා කරන්න එපා පැටවුනේ. ඔබට තිබෙන්නේ කෙටි පණිවිඩයක් ලබා දෙන්න අප දන්වන දුරකථන අංකයට. මුලින්ම නිවරදිව එවන දරුවාට හෝ දැරියට තමයි ත්‍යාගය ලැබෙන්නේ. ඒ නිසා උත්සාහ කරන්න මුලින්ම පිළිතුර එවන්න. එසේනම් අපි බලමු අද දවසේ ඔබට ඉදිරිපත් කරන පැනය කුමක්ද කියලා.
අද දවසේ පැනය දුල පුතාල දන්නවනි දැනට භාවිතා වෙන මුදල් නෝට්ටු. එහෙනම් මම අහන්නේ දැනට භාවිතා වෙන සියලුම මුදල් නෝට්ටු වල මුළු වටිනාකම කීයද? දැනට භාවිත වෙන සියලුම මුදල් නෝට්ටු වල මුළු වටිනාකම කීයද?
ඒ නිවැරදි පිළිතුර මේ අපේ ගුරුතුමිය පවසන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් ලෙස මේ දැම්ම එවන්න.
0.7.33.78.02.1 0.7.33.78.02.1
එසේනම් දුවේ පුතේ අද දවසට ඌව ගුරු ගෙදරින් සමුගෙන යන්න තමයි අපි සූදානම් වන්නේ. එසේනම් දැනුමෙන් පොහොසත් වන්න හෙට දින ලෝකය ජය ගන්න ඔබට එය මහඟු පිටුවහලක් වෙනවා. ඔබට ගුරු ගෙදරින් අමතපු මම අනුෂ්ක ගමගේ ගුරුතුමා.
මම චන්ද්‍රිකාමරතුංග ගුරුතුමිය.
ආදරණීය දුවේ පුතේ අද ඔබේ ගුරු ගෙදරින් ශිෂ්‍යත්ව පාඩමින් ඔබ හමු වුණේ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය අනුෂ්ක නුවන්ප්‍රිය ගමගේ ගුරුතුමන් සමග. බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආචාර්යනි චන්ද්‍රිකා අමරතුංග ගුරුතුමිය. අපි තවත් ශිෂ්‍යත්ව පාඩමකින් හමුවෙමු. ඌවේ ගුරු ගෙදර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5 6 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවදරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්